අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අදත් අපේ පුංචි දූලා පුතාලා ගුවන්විදුලි වැඩසටහන හා එකතු වෙලා ඉන්නේ. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙවන රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන හා එකතු වෙන්නේ. ඉතින් ඔබ හැමතෙම මම පළමුවෙන්ම ආයුබෝවන් කියලා කියනවා. මම තමයි ගාල්ල කලාපේ ප්‍රාථමික ගුරු උපදේශක පුෂ්පාලලනි පතිරගේ. ඉතින් පුංචි දුවේ පුතේ අවුරුදු නිවාඩුව ඉවර වුණානේ. අවුරුදු නිවාඩුව ගත කරලා සතුටින් ඉන්න පුංචි දූලා පුතාලට අපේ අවුරුදු සිරිත්විරිත්හා බැඳුණු බුලත් අත ගැන කතාවක් කියන්න අද අපේ කතා මණ්ඩපයට සීය ඇවිල්ලා ඉන්නවා. වෙනදා වගේම සීය සූදානම් වෙන්නේ පුතාලට අද බුලත් අත ගැන අලුත් කතාවක් කියලා දෙන්න. පුතාල ආස ඇති නේද ඒක අහන්න?
ඔව් ගුරුතුමී, ගොඩක් ආසයි.
එහෙමනම් ඔන්න සීයා දැන් එනවනේ. අපි කවුරුත් සීයාට ආයුබෝවන් කියලා සීයාව පිළිගනිමු.
ආයුබෝවන් සීයේ.
ආයුබෝවන් දරුවනේ, කවුරුත් ඉතින් ඔහෙන් වාඩි වෙලා අහගත්තනම් අද මම මේ කියන්න යන කතාව ආදිපතන් එන ජාති සිරිත් අපේ දීපේ දනෝ රකිති නගලොවින් ගෙන ආව බුලත් අත තම රටේ පවති.
නගලොවින් ගෙන ආව කියන්නේ මොකක්ද සීයේ?
පුතේ, මේ කවියෙන් කියන්නේ බුලත් අත ගැන. බුලත් නාගලොවින් ආවා කියලා කියන කතාව හරිම ලස්සන කතාවක්.
නාගලෝකේ?
ඔව් පුතේ, නාගලෝකෙන් තමයි. ඔය කතාව උනේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ කාලේ චූලෝදර මහෝදර කියලා නාග ගෝත්‍රික රජවරු දෙදෙනෙකු අතර මැණික් පුටුවකට රණ්ඩුවක් ඇති වුණා. ඒ නිසා එය විශාල සටනකට හේතුවක් බව දුටු බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ දෙවනවර ලක්දිවට වැඩියේ ඒ අවස්ථාවේදී තමයි. ඉතින් දුවේ පුතේ, උන්වහන්සේ මේ වෙන්න ගිය සටන සාමදානයට පත් කළා. ඉන් සතුටට පත් වූ චූලෝදර රජතුමා ඇතුළු 20ක් වූ පිරිසත්, මහෝදර රජතුමා ඇතුළු 20ක් වූ පිරිසත් බුලත් කොළ රැගෙන විත් බුදුරදුන්ට දී වඳින විට ඒ බුලත් සියල්ලම, ඒ කියන්නේ පුතේ බුලත් කොළ 40ම එකට තියලා බුදුරජාණන් වහන්සේ ඒ අයට මේ බුලත් අත වගේ සමගියෙන් ඉන්න කියලා අවවාද කළා. ඉතින් ඒ නිසා තමයි දරුවනේ නාගලෝකෙන් බුලත් ගෙන ආ බව කියන්නේ. ඒ වගේම බුලත් අතකට බුලත් කොළ 40ක් ගන්නෙත් ඒ නිසා තමයි.
දැන් බලන්න පුතේ, සීයා කියු කතාවට පුතාලා හොඳින් සවන් දුන්නා නේද?
ඔව් ගුරුතුමී.
පුතේ, සීයා කියු විදිහට බුලත් අතකට බුලත් කොළ
40ක් තියෙනවා.
ඔව් පුතේ. ඉතින් මේ කිව්වේ පුංචි දෙබස. දැන් ඒ දෙබසට අපේ පුතේකුත් එකතු වුණා සීයත් එක්ක. ඉතින් මේ දෙබස අහගෙන හිටපු පුංචි දූලා පුතාලා බලන්න, මේ ආදි පටන් එන කියන කවිය සීයා කියනකොට හොඳින් අහගෙන හිටියනම් ඒක කිව්වේ වෙනස් ආකාරයකටනේ. පොඩ්ඩක් අපි අහලා බලමු ඒක සීය ආයිත් කියන විදිය.
හොඳයි පුතේ. ආදිපතන් එන ජාති සිරිත් අපේ දීපේ දනෝ රකිති නගලොවින්ගෙන අවබුලත් අත තම රටේ පවතී.
පුතේ ඒ කවිය සීයක් ඔහෙන් හරි උපුට ගත්ත කවිය නේද? ඒ නිසා අපට වෙනවා මෙන්න මේ කවිය උපුට ගත් අවස්ථාවල් වලදී විරාම ලකුණක් යොදන්න. දැන් අපි අධිගෙන ගන්න යන්නේ මේ විරාම ලකුණු ගැන. විරාම ලකුණු නැති වුනහම යම් දෙයක් ප්‍රකාශ කරනකොට අපට යම් යම් අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. දැන් අපි බලමුකෝ ඉස්සෙල්ලම වැකියක් කියනකොට මොන විරාම ලකුණුද යොදන්නේ කියලා. දැන් බලන්න මෙතෙන්දී මෙන්න මේ කියන වාක්‍ය හොඳින් අහගෙන ඉන්න. පුංචි නංගි මල් නෙලයි. පුංචි නංගි මල් නෙලයි කියලා කියනවා. දැන් බලන්න මේක පුතේ වාක්‍යයක්නේ. මේ වාක්‍ය අවසානයේදී පුතාලා මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා විරාම ලකුණු ගැන. මේ වාක්‍ය අවසාන වෙන මොහොතේ අපි මොකද්ද මේ වාක්‍ය අවසානයට තියන්නේ?
නැවතීමේ තිත.
ඔව් පුතේ, ඒක මං හිතන්නේ ඔයාලා ඉගෙන ගන්නවා දෙවන ශ්‍රේණියේ ඉඳලාම නේද?
ඔව් ගුරුතුමනි.
සරලව ගන්ති ලියන වෙලාවට දෙවන ශ්‍රේණියේදී පුතාලා නැවතීමේ ලකුණ තියන්න පුරුදු වුණා. එහෙමනම් අපි වාක්‍ය ලියන අවස්ථාවල තියන්නේ නැවතීමේ ලකුණ. දැන් බලන්නකෝ මේ දෙබස දිහා බලනකොට විරාම ලකුණු කීපයක්ම දකින්න පුළුවන්. දැන් බලන්න ඔයාලගේ පැවරුම, පුතාලගේ පැවරුමේ තියෙනව නේද 10 වෙනි පාඩම. ගුවන් විදුලි සංගරාවේ 10 වෙනි පාඩම පෙරලා ගත්තම ওই දෙබස් ඛණ්ඩය. දැන් මට කියන්න බලන්න දුව, ওই දෙබස නැවතත්.
ආයිබෝවන් දරුවනේ, කවුරුත් ඉතින් ඔහෙන් වාඩි වෙලා අහගත්තනම් අද මං කියන්න යන කතාව ආදි පටන් එන ජාති සිරිත් අපේ දීපේ දනෝ රකිති නාගලොවින්ගෙන ආව බුලත් අත තාම රටේ පවති.
නාගලොවින්ගෙන ආව බුලත් අත කියන්නේ මොකද්ද සීයේ?
පුතේ, මේ කවියෙන් කියන්නේ බුලත් ගැන. බුලත් නාගලොවින් ආව කියන කතාව හරි ලස්සන කතාවක්.
නාගලෝකෙන්?
ඔව් පුතේ, නාගලෝකෙන් තමයි. ඔය කතාව උනේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ කාලේ චූලෝදල මහෝදර කියලා නාග ගෝත්‍රික රජවරු දෙදෙනෙකු අතර මැණික් පුටුවකට රණ්ඩුවක් ඇති වුණා. ඒ නිසා ඒ විශාල සටනකට හේතු වුණ බව දුටු බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළා. බුදුන් වහන්සේ දෙවනවර ලක්දිවට වැඩියේ ඒ අවස්ථාවේදී තමයි. ඉතින් දුවේ පුතේ, උන්වහන්සේ මේ වෙන්න ගිය සටන සාමදානයට පත් කළා. ඉන් සතුටට පත් වූ චූලෝදර රජතුමා ඇතුළු 20ක් වූ පිරිසක් මහෝදර ඇතුළු 20ක් වූ පිරිසක් බුලත් කොළ රැගෙන විත් බුදුරදුන්ටදී වඳින විට ඒ බුලත් සියල්ලම, ඒ කියන්නේ පුතේ බුලත් කොළ 40මකට තියලා බුදුන් වහන්සේ ඒ අයට මේ බුලත් අත වගේ සමගියෙන් එන්න කියලා අවවාද කළා. ඉතින් ඒ නිසා තමයි දරුවනේ නාගලෝකෙන් බුලත් ගෙන බව කියන්නේ. ඒ වගේම බුලත් අතකට කොළ 40ක් ගන්නෙත් ඒ නිසා තමයි.
ඔව් පුතේ, අපි දෙබස දැන් කියවන එකයි කළේ. කියවන අවස්ථාවකදී අපි බොහොම උවමනාවෙන් දෙබස දිහා බල්ලා කියන්න පුරුදු වෙන්න ඕනේ. මොකද මේ දෙබස පැහැදිලි වෙන්නේ තවත් කෙනෙකුට මේ විරාම ලකුණු වලින්. එතකොට විරාම ලකුණු අතර අපි විරාමයක් නොතිබුණොත්, නැවතීමකදී නම් නැවතීම, ඒ වගේම කොමාවකදී නම් කෙටි විරාමයක්, විශ්මයකදී නම් විශ්මය දනවන ආකාරයට කිව්වේ නැති වුණොත් තව කෙනෙකුට ඒක අවබෝධ කරගන්න අමාරු වෙනවා. බලමු මේකෙ තිබුණන්නේ ළමයා කියපු කොටසක්. නාගලොවින් ගෙන ආවා කියන්නේ මොකද්ද සීයේ? මං ආයෙත් කියනවා. අහගෙනින් නාගලොවින් ගෙන ආවා කියන්නේ මොකද්ද සීයේ? පුතේ පුතාලට තේරෙනවද එතන ප්‍රශ්නයක් නේද?
ඔව් ගුරුතුමි.
එහෙනම් ප්‍රශ්නයක් ඇති අවස්ථාවකදී අපි දානවා ප්‍රශ්නාර්ථ ලකුණ. පුතාල ඉගෙනගෙන තියෙනව නේද ප්‍රශ්නාර්ථ ලකුණ?
ඔව් ගුරුතුමි.
ඊළඟට බලන්නකො සීයා දෙන උත්තරේ. පුතේ, මේ කවියෙන් කියන්නේ බුලත් ගැන. බුලත් නාගලොවින් නාවා කියන කතාව හරි ලස්සන කතාවක්. බලන්න මෙතන යම් තැනකදී නැවතීම් දෙකක් කෙරුණා. පුතාට පැහැදිලිද ඒ නැවතුණු ස්ථාන දෙක?
ඔව් ගුරුතුමි. පුතේ කියන තැනත් නැවතුණා. අන්තිමට වාක්‍ය අවසන් කරන තැනත් නැවතුණා.
ඔව් මම නැවතත් කියනවා. බලන්න පුතේ, මේ කවිය කියන්නේ බුලත් ගැන. බුලත් නාගලොවින් ආවා කියන කතාව හරි ලස්සන කතාවක්.
ගුරුතුමි මට තව තැනක් මතක් වුණා. බුලත් ගැන කියන තැනත් නැවතුණා.
ඔව් පුතේ. එහෙමනම් පුතේ කියන තැන අපි කෙටි විරාමයක් නෙදුන්නේ. ඒ නිසා අපි කියනවා එතෙන්ට දාන්නේ කුමාව කියලා. එහෙනම් අනිත් ස්ථාන දෙකේදී අපි නැවතීමේ ලකුණ යොදන්න වෙනවා. බලන්නකෝ ඊළඟට. ළමයා ප්‍රශ්නයක් අහනවනේ සීයාගේ. නාගලෝකේ? එයා කොහොමද ප්‍රශ්නේ අහන්නේ? නාගලෝකේ?
පුදුමයටපත් වෙලා.
එයා නාගලෝකේ ගැන මීට පෙර අහලා තිබිලා
නෑ.
නෑ. ඒ නිසා පුතේ දුවේ එතෙන්දියාගේ ඇස් උඩ යනවා. විශ්මයක්. මත පුදුමයක් නේද? එතනදී යොදෙනවා විරාම ලකුණක්. ඒ විරාම ලකුණට අපි කියනවා විශ්මයාදී ලකුණ කියලා. මොකද්ද පුතේ කියන්නේ?
විශ්මයාදී ලකුණ.
විශ්මයාදී ලකුණ.
විස්මයාදී ලකුණ.
ඔව් පුතේ, විස්මයාදී ලකුණට තවත් විදිහක කියනවා හර්ෂාදී ලකුණ කියලාත්. හොඳයි. බලන්නකො. සීයා කියනවා මෙන්න මෙහෙම. ඔව් පුතේ, නාගලෝකෙන් තමයි. ඔව් පුතේ, නාගලෝකෙන් තමයි. දැන් මෙතෙන්දි බලන්න ආයිත් සවන් දෙන්න. ඔව් පුතේ, නාගලෝකෙන් තමයි. එතන විරාම ලකුණ යෙදෙන්නේ කීයද?
එකයි.
ඔව්. ඒ කොයිබද?
ඔව් පුතේ කියන තැන.
නැවතත් පුතා අහගෙන ඉන්න බලන්න. ඔව් පුතේ, නාගලෝකෙන් තමයි.
නාගලෝකෙන් තමයි කියන තැන.
ඔව්. දුව හරි. නාගලෝකෙන් තමයි කියන තැන තමයි විරාම ලකුණ යෙදෙන්නේ. එහෙනම් පුතාලට කියන්න පුළුවන්ද පුතේ මොකක්ද ඒ විරාම ලකුණ වෙන්න ඕනි කියලා?
නැවතීමේ ලකුණ.
බොහොම හරි. දැන් ඔය දෙබසේ පුතාල දකින්න විරාම ලකුණු කීපය. පුතාට පුළුවන්ද ඡේදය දිහා බලාගෙන ඔයා දැකපු විරාම ලකුණු කියන්න?
පුළුවන් ගුරුතුමි.
ඔව් කියමු බලන්න.
නැවතීමේ තිත, ප්‍රශ්නාර්ථ ලකුණ, විස්මයාදී ලකුණ, කොමාව.
ඔව් පුතේ ඔයා හරි. නමුත් තව එකක් අතෑරුණා පුතාට. පුළුවන් බලන්න ඔය දෙබස උපුටාගත් අවස්ථා පෙන්වන අවස්ථාවන් වලදී තවත් විරාම ලකුණක් යොදලා තියෙනවා. කවුරු හෝ කියන දෙයක්. ඒකට අපි කියනවා යුගල උඩුකොමා කියලා. ඒකට අපි කියනවා
යුගල උඩුකොමා.
ඕ පුතේ, යුගල උඩුකොමා දාපු අවස්ථා තියෙනවා නේද ඔය දෙබසේ?
ඔව් ගුරුතුමි.
ඒ සීයා කරපු ප්‍රකාශ වලදී. ඉතින් අපි බලමු මේ විරාම ලකුණු යොදන වෙනත් අවස්ථා ගැන. පුතාලා දැකලා තියෙනවනේ පුතාලාගේ කියවීම් පොතේ විරාම ලකුණු යෙදිලා තියෙන අවස්ථා. දැන් මම ඔයාලට ඉදිරිපත් කරනවා පුංචි ඡේදයක්. මේ ඡේදයේ ඇති සමහර යෙදුම් කෙටි කර දක්වන්න පුළුවන්. පුතාලා අහගෙන ඉඳලා කියන්නකෝ බලන්න. එවැනි නාම මොනවද කියලා පුතාලා හොඳින් අහගෙන හිටියොත් එවැනි තැන් මතකයට ගන්න පුළුවන්. දැන් පුතාලා දෙන්නටම උත්තර දෙන්න පුළුවනි මං අහන ප්‍රශ්නවලට. මගෙන් අහගෙන ඉන්න මේ ගුවන් විදුලි වැඩසටහන අහගෙන ඉන්න පුතාලටත් පුළුවනි මාත් එක්ක එකතු වෙන්න. අවුරුදු කාලය නිසා රත්නායක මුද්‍යාන්සලාගේ ඩිංගිරි බණ්ඩා මාමා අස්වැන්න නෙලාගෙන වෙළඳ පොළට ගියා. ඒව විකුණලා ගන්න මුදල් රැගෙන සමුම්පකාර තොග වෙළඳ සංස්ථාවට ගිය ඔහු ගෙදරට අවශ්‍ය බඩු මිලදී ගත්තා. ඔහු ගෙදරට ආවේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින්. පුතේ හොඳට අහගෙන හිටියනම් ඔයාලට තේරෙනවා මෙතන නාම වගයක් කියවෙනවා. දැන් ආයිත් මම කියනවා. පුතාලා හොඳින් අහගෙන ඉන්නකෝ. අවුරුදු කාලය නිසා රත්නායක මුදියන්සෙලාගේ ඩිංගිරි බණ්ඩා මාමා අස්වැන්න නෙලාගෙන වෙළඳ පොළට ගියා. පුතාට පුළුවන්ද කවුද මේ මාමා?
රත්නායක මුදියන්සෙලාගේ ඩිංගිරි බණ්ඩා මාමා.
ඔව් පුතේ, ඒ නම කියන්න ගියාම අපිට පේනව නේද ටිකක් දිග වැඩි කියලා?
ඔව් ටීචර්.
අපිට බැරිද පුතේ මේ නම කෙටි කරන්න?
පුළුවන් ටීචර්.
ඔව්, කෙටි කරන්න නම් අපිට පුළුවනි තිත යොදන්න. එහෙමනම් අපි මෙතෙන්දී කරන්නේ මේ තිත යොදමින් නාම කෙටි කිරීම. රත්නායක මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා. මෙතනදී අපිට ඩිංගිරි බණ්ඩා කියන නම විතරක් යොදාගෙන රත්නායක මුදියන්සේලාගේ කියන නම් දෙක කෙටි කරන්න පුළුවන්. රත්නායක කියන එක අපි කෙටි කරනවා රා තිතක්. මුදියන්සේලාගේ කියන එක කෙටි කරන්න පුළුවන් පුතේ මු තිතක් යොදලා. අපේ දරුවෝ සමහර වෙලාවට මේ නම ලියන්න කිව්වහම RM ඩිංගිරි බණ්ඩා කියලාත් ලියනවා. පුතාලා දැකලා තියෙනවා නේද?
ඔව් ගුරුතුමී.
RM ඩිංගිරි බණ්ඩා කියලා ලියනකොට R කියලා ලියන්නේ අපි සිංහල අකුරේ. ඉංග්‍රීසි ශබ්දයක් වුණාට අපි ඒක සිංහල භාෂාව නිසා ලියන්නේ සිංහල අකුරෙන්. R කියලා අපි යොදනවා එතෙන්ට කෙටි කර නිසා මොකද්ද?
තිතක්.
තිත. මුද්‍යන්සෙලාගේ කියන එක කෙටි වෙන නිසා මොකද්ද යොදන්නේ?
M
අකුර. එතෙන්දිත් අපි තියනවා
තිතක්.
තිත. බොහොමත්ම හොඳයි. එහෙනම් අපි එතෙන්දි කරේ මොකද්ද පුතේ? සම්පූර්ණ නාමයක්
කෙටි කර
ලිවීම. දැන් පුතාලට පැහැදිලි නේද සම්පූර්ණ නාමයක් කෙටි කරන්නේ කොහොමද කියලා?
ඔව් ගුරුතුමී.
ඔව්, අපි තව එකක් උදාහරණයක් එහෙම එකක් බලමුද?
හා ගුරුතුමී.
කනපැද්දල ගමගේ රෂිනි. කොහොමද පුතේ අපි ඒක ලියන්නේ? එක විදිහක් පුතා කියන්න.
කේ නැවතීමේ ලකුණ රෂිනි.
කනපැද්දල ගමගේ රෂිනි.
ආ, ඔව් ටීචර්. කේ තිතක්, ජී තිතක්, රෂිනි.
බොහොම හොඳයි. දැන් අපි තවත් විදිහක් බලමු දුව. ඔයා කියන්න බලන්න. කනපැද්දල ගමගේ රෂිනි.
කා තිතක්, ගා තිතක්, රෂිනි.
බොහොම හොඳයි. දැන් මේ දෙආකාරයටම අපිට පුළුවනි නාමයක් කෙටි කර දක්වන්න. දැන් අපි බලමු ඒ වගේ මේ ඡේදයේ තිබුණා තවත් දිග නමක්. යම් ස්ථානයකට යොදන නමක්. පුතාලට පුළුවන්ද අර මතක් කරන්න මෙයා මේ වෙළඳ මේ අස්වැන්න අරගෙන ගිහිල්ලා වෙළඳ පොලේ විකුණලා බඩු ගන්න යම් තැනකට ගියානේ. කොහාටද එයා ගියේ? සමුම්පකාර තොග වෙළඳ සංස්ථාවට ගියා නේද?
ඔව් ටීචර්.
එහෙනම් දැන් අපි භාවිතයේදී මේක කෙටි කරන අවස්ථා පුතාලා දැකලා තියෙනවද?
දැකලා තියෙනවා ගුරුතුමී.
එහෙනම් කොහොමද කෙටි කරනව ඇත්ති මේක?
සා තිතක්, තෝ තිතක්, ස තිතක්.
ඔව් පුතේ, සා තිතක්. ඇයි සා තිතක් කරන්නේ? සමුපකාර කියන වචනේ වෙනුවට අපි සයන්න විතරක් යොදන නිසා. තොග වෙළඳ කියන එක වෙනුවට අපි තොයන්න විතරයි යොදන්නේ. ඒ නිසා තෝ කියන අකුර ගාවින් අපි තිතක් තියනවා. සංස්ථාව කියන එක වෙනුවට සා අකුරට පසුව අපි තිතක් යොදනවා. ඒකට අපි කියනවා නාමයක් කෙටි කර දක්වනවා කියලා. දැන් බලන්න තවත් එවැනි අවස්ථාවක් තිබුණානේ අර ඡේදය තුල මේ ඩිංගිරි බණ්ඩා මාමා ගෙදරට ගියේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයකේ පුතාලට මතකයි නේද
ඔව් ගුරුතුමි හොඳට මතකයි
එහෙනම් මට කියන්න බලන්න දුව කොහොමද මේ ලංකා ගමනාගමන මණ්ඩලය කියන පදය කෙටි කරලා ලියන්නේ
ලං තිතක් ගා තිතක් මා තිතක්
ඔව් පුතේ බොහොම හොඳයි ලංකා කෙනකේ ලං කියන ශබ්දය ලියන්නම ඕනේ ඊට පස්සේ තමයි තිත තියන්නේ ගමනාගමන කියන තැන කෙටි කරනවා ගා තිතක් කියලා මණ්ඩලය කියන එක කෙටි කරනවා මා තිතක් කියලා. බොහොමත් හොඳයි. දැන් බලන්න පුතේ අපි කඩේට බඩු ගන්න යනවා. සමහර වෙලාවට පුතාලා දකිනවා භාණ්ඩවල මිල ගණන් යෙදিলা තියෙන අවස්ථා. හැබැයි එතෙන්දි රුපියල් කියලාම යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ පදේ කෙටි කරලා තිනවා. කොහොමද කෙටි කරලා තියෙන්නේ?
ගුරුතුමි මම දන්නවා.
කියන්න බලන්න.
රුපියල් වෙනුවට රුපියල් කැටි කරලා රු තිතක් කියලා තමයි තියෙන්නේ.
බොහොම හොඳයි පුතේ. ඊළඟට ඔයාලා දැකලා තියෙනවද බඩුවක් අතට ගත්තම ඒකේ තියෙනවා කල්ලිකුත් වීමේ දිනය, ඒ වගේම නිෂ්පාදිත දිනය. කියන්න බලන්න පුතා කල්ලිකුත් වීමේ දිනේ කොහොමද කැටි කරලා ලියලා තින්නේ?
ක තිතක් ඊ තිතක් දි තිතක්
බොහොමත්ම හොඳයි පුතාල ඒක දැකලා තියෙනවා ඒ නිසානේ කියන්න පුළුවන් උනේ එහෙනම් අපිට ගොඩක් වෙලාවට පරිසරයේදී යම් යම් අවස්ථාවල මෙවැනි කෙටියදුම් දකින්න පුළුවන් කෙටියදුම් යෙදෙන වෙලාවල් වලදී මේ තිත යෙදිලා තියෙනවා නිෂ්පාදිත දිනය කෙනෙක් කොහොමද පුතේ දකින්නේ
නී තිතක් දි තිතක්
ඔව් එහෙමනම් දුවේ පුතේ අද දවසේ වැඩසටහන ඉදිරිපත් කරනකොට අපි නැවතීමේ ලකුණු යොදන තැන් කීපයක් ඉගෙන ගත්තා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක නැවතීමේ ලකුණු යොදනවාද කියලා දුව මට කියන්න. පොල් තෙල් පහන දැල්වීම, පිළිගැනීමේ කතාව. මෙන්න මේ වගේ දැන් වැඩසටහනක විස්තර අවස්ථා කීපයක් යොදනවා නම් ඒ වගේ අවස්ථාවල නැවතීමේ ලකුණු යොදනවාද?
නෑ ගුරුතුමි.
ඔව් පුතේ ඒ වගේ අවස්ථාවල අපි නැවතීමේ ලකුණ යොදන්නේ නැහැ. එහෙනම් වාක්‍යයක් නම් එයා අවසන් වෙන්න ඕන නැවතීමේ ලකුණ යොදන්න. කුමාව. කුමාව යොදන්නේ වැකියක නොයෙක් කොටස් හතර පවතින මද විරාමයක් සඳහා පුතේ. දැන් බලන්න. දුවේ පුතේ මේ වැකිය දිහා. පුතා. මෙහෙන්න. පුතා. මෙහෙන්න. මෙතන මම කෙටි විරාමයක් ගත්තා නේද? ඒ නිසා අපි එදුවා කුමාව. මරන්න. එපා අතාරින්න. මරන්න. එපා අතාරින්න. පුතේ එතන දැනවෙන දෙයක් තියෙනවා. මොකද්ද එතන නියෝගය?
මෙයාව මරන්න අතාරින්න නම් එපා කියලා.
ඔව්. හැබැයි මේක මේ විදිහට කිව්වොත් මරන්න එපා අතාරින්න.
මේ පුද්ගලයව මරන්න එපා අතාරින්න නිදහස් කරන්න කියලා.
ඔව් සතෙක් වෙන්න පුළුවන් මොන හරි යම් තැනකදී අපි ওই වචනේ පාවිච්චි වුණොත් වැරදි විදිහකට ලොකු විනාශයක් වෙනවා නේද පුතේ?
ඔව් ගුරුතුමි.
ආ එහෙනම් මරන්න එපා අතාරින්න කියන එක වැරදි විදිහට ලියුණොත් කොමාව පුතේකෙන් අර්ථ ගැන්වෙන්නේ වැරදි දෙයක්. ඒ තුලින් ලොකු කරදරයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා විරාම ලකුණු යෙදීමේදී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. හොඳයි අපි බලමු තවත් කොමාවේ දින අවස්ථාවක් තවත් උත්සව භූමිය රතු කහනිල් කොළ බල්බ වලින් අලංකාර වී තිබුණි නැවත අහගන්න උත්සව භූමිය රතු කහනිල් කොළ බල්බ වලින් අලංකාර වී තිබුණි මේ දීපුතාලට පේනවද රතු නිල් කොළ කියන තැන කොමාවල් යෙදෙනවා හැබැයි අවසාන කොළ කියන පදේ ගාවදී විරාම ලකුණක් යෙදෙන්නේ නැහැ ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. වැලක් ඉදිරිපත් කරන විට සෑම නමක් අවසානයේම කොමාව දාන්නේ නැහැ. අවසාන නාමයට කොමාව යෙදෙන්නේ නැහැ. නමුත් අනිත් අවස්ථාවල කොමාව යුගල උඩුකොමා යෙදෙන අවස්ථා මොනවාද කෙනෙක්වත් පුතාලා ඡේදය දැක්කනේ. පුතේ දුවේ ඒ වගේම අර 100ක් කියපු වාක්‍යවල 100ක් කියපු අවස්ථා යුගල උඩුකොමා වලින් දක්වලා තිබුණා නේද? ප්‍රශ්නයක් අහනකොට පුතේ ප්‍රශ්නාර්ථය යොදනවා. පුතාලට එවැනි ප්‍රශ්නාර්ථ කීපයක් දැන් හඳුනගන්න පුළුවන්. පුතාලට පුළුවනි ඡේදයේ තියෙන උදාහරණත් බලලා පැවරුමේ තියෙන ක්‍රියාකාරකම් ටික නිවැරදි විරාම ලකුණු යොදලා අවසන් කරන්න. එහෙමනම් අද වැඩසටහනට සහභාගී වුණු
මම තෙදිනි මැලැව්වේ තන්ත්‍රි ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ.
මම ගාල්ල කලාපයේ ගුරු උපදේශක පුෂ්පා පත්‍රගේ. නැවතත් හමු වෙමු. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.